සංකේත වචනං සච්ඡං ලෝක සම්මුති කාරණං පරමත්ත වචනං සච්ඡං ධම්මානං තත්ත ලක්කණං 2011 වසරේ 11 වෙනි මාසේ කීවෙනිදද 8 වෙනිදා අඟහරුවාද භාවනා වැඩසටහන. මේ වැඩසටහන පවත්වන්නේ අපි හැමදාමත් මතක් කළා වගේ හොඳට දහම් නුවණ තියෙන පිරිසකට, ධර්ම අවබෝධයේ තියෙන පිරිසකට. මේ ලෝකේ අපේ ස්වභාවයක් තමයි අපි ගත්ත සංකල්ප පදනම් අපි අතහරින්න බයයි. ඕනම කෙනෙක් එහෙමයි. තමන් ගත්ත ආගම, තමන් ගත්ත කොයි විදියේ හරි සංස්කෘතිය අතහරින්න කැමති නෑ. ඒක පොදුවේ තියෙන මානව ලක්ෂණයක්. දැන් වැද්දාට මේ වැදි සංස්කෘතිය, මේ මිනිස්සු කොච්චර හොඳ සංස්කෘතියක් පෙන්නුවත් අතහරින්න කැමති නෑ. එතනේ කතා. ඒ වගේ තමයි අපිත් එහෙමයි. කොයි જાතියත්, කොයි කවුරුත් එහෙමයි. ඒක මහ පුදුම දෙයක්. ඒකට කියන්න තියෙන එක හොඳ දෙයක් නැහැ. ඒකෙන් මෝඩකම. ඉතින් අපි ළඟත් තියෙන මොනවා හරි දේවල් ටිකක් තියෙනවනේ. ඕනම කෙනෙක් ළඟ තියෙනවනේ. ඔය අතහරින්න කැමති නෑ. ඒ අතහැරියාම හරි හරි වැරදි හරි ඒක ගන්න තමයි, ඒක තියාගෙන ඉන්න තමයි, ඒ තුලින් ආඩම්බරයක් ඇති කරගන්න තමයි, ඒක ශ්‍රේෂ්ඨයි කියාගන්න තමයි හැමෝම මහන්සි වෙන්නේ. දැන් අද අපි මතක් කරන්නේ සම්මුති ලක්ෂණ සහ පරමාර්ථ ලක්ෂණ කියන දෙක මුලින්ම. මේක හොඳට තේරුම් ගත්තොත් මීට පස්සේ පරමාර්ථ බණ ධර්ම අහන්න ලේසි වෙනවා. ඒක ගාථාවකින් මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඔය අභිධර්ම පිටකේ කතාවත්වූපකරණේ මේ මොග්ගලි පුත්තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් හැදුණු ඒ ග්‍රන්ථය, ඒක සඳහන් වෙනවා සම්මුති පරමාර්ථ කියන්නේ මොනවද කියලා. සංකේත වචනං සච්ඡං ලෝක සම්මුති කාරණා. සංකේත කියවුවහම කාටත් තේරෙනවද සංකේත කියන්නේ මොනවද කියලා? වචනං කියවුවහම ඒකත් තේරෙනවා, වචන කියලාත් තේරෙනවා. සත්‍යං කියවුවහම ඒකත් තේරෙනවා, සත්‍ය කියලා නේ. ලෝක කියවුවහම ඒකත් තේරෙනවා. සම්මුති කියවුවහම ඒකත් තේරෙනවා. කාරණං කියවුවහම කාරණයක් කියලා තේරෙනවා. දැන් ඉතින් අලුතෙන් පාලි ඉගෙන ගන්න ඕනේ නැහැ, තේරෙනවා. ඒ වගේම පරමත්ත වචනං සත්‍යං ධම්මානං තත්ත ලක්කණං. පරමත්ත කිව්වහම දන්නෝ ගැඹුරු යථාර්ථවාදී දේ කියන එක. වචනං කිව්වහම වචන කියලා දන්නෝ. සත්‍යං කිව්වහම සත්‍ය කියලා දන්නෝ. ධම්මානං කිව්වහම ධර්මය කියලා දන්නෝ. තත්ත කිව්වහම තියෙන ස්වභාවය, තත්තාකාරය. ලක්කණං කිව්වහම ලක්ෂණය, ස්වභාවය කියලා දන්නෝ. එතකොට මෙතන ඊටාම පැහැදිලිව තියෙන සංකේත වචනං සත්‍යං. සංකේත වචනය සත්‍ය. කොහාටද? ලෝක සම්මුති කාරණ. ලෝක සම්මුතියට සත්‍ය. මේ වචනය ස්ත්‍රී පුරුෂ, ගහ කුල, රටවල්, පළාත්, ඔය හදාගත්ත හැම දෙයක්ම කොහාටද? ශෝක සම්මුති කාරණ. ඒක පරමාර්ථයකට එහෙමනම් යන්නේ නෑ කියන එක තමයි දෙවෙනි ගාථාව පෙන්නන්නේ. පරමත්ත වචනං සච්ඡං ධම්මානං තත්ත ලක්කණං. ඒ කියන්නේ නිර්වාණ ධර්මයේ තියෙන තත්ත ලක්කණේ තියෙන ස්වභාවය පෙන්වන පරමාර්ථ වචන පාවිච්චි කරනවා. දැන් අපි කතා කරන අතහැරීම අතහරින්න ගියොත් නිගාණ්ඨනාත පුත්තට එහා යනවා. ඒගොල්ලෝ ඇඳිවතර යනකම් අතහරිනවනේ. ඉතින් ඒ අතහැරීමක් නෙමෙයි බුදුදහමේදී අපි කතා කරේ ඥාන දර්ශනයක් තුල කරන අතහැරීම. පරමත්ත ධර්මයක් තමයි පෙන්වන්නේ. එහෙමනම් ඥාන දර්ශනයක් තුල වැඩි යුතු දහම් කරුණු ඥාන දර්ශනයක් තුල වඩන්නයි තියෙන්නේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් හැමදාම කියන කාරණයක් නැත්තම් නිවන් දකින්න පසුබහිනවා අපේ අය හිතාගෙන ඉන්නෙම කෙලස් දුරු කරලා නිවන් දකින්න කියලා. එහෙම තමයි ඒක හැත්තිය. නිවන් දැක්කහමයි කෙලස් දුරු වෙන්නේ කියන කතාවක් කවුරුවත් කොහෙවත් කියන්නේ නැහැ. අඟුලිමාලට කෙලස් දුරු කරලා එන්න, සිල් රැකලා එන්න, සමාධි වඩලා එන්න මුකුත් කිව්වේ නැහැ. බණපදේ කියවුවාම ඒ බණපදේ තුලින් නිවන් මඟ තේරුම් ගත්තා. ඒ තුලින් තමා තුල සංයමයක් හටගත්තා. දැන් සතුටු වෙලා මල දිහා බලන්න බෑනේ. මල දිහා බලලයි මිනිස්සෙක් සතුටු වෙන්නේ. ඒ වගේ සංවර වෙලා නෙමෙයි නිවන් දකින්නේ, නිවන දැකලයි සංවර වෙන්නේ. නිවන දැක්කහම ඉබේ සංවර වෙනවා. ඇයි ඉතින් මාන ඕනම මිනිස්සෙක් තුල අසංවරයක් තියෙනවා නම් ඒ අසංවරයට හේතුව මානසික ආතතිය, අසහනය. ඉතින් ඒ අසහන ඒව නැති වෙලා යනවනේ නිවන් දැක්කහම. සැනසෙල්ල දැකෙනකොට ඒ දේවල් ඉබේ, ඒ කියන්නේ බලහත්කාරයෙන් පාලනය කරන්න ඕනේ නැහැ. නමුත් අපි ඉගෙනගෙන තියෙන්නේ දඬුවම් පමුණුවලා බලහත්කාරයෙන් පාලනය කරලා මේක නිකන් යුද්ධයක් වගේ මහා පෙරලියක් කරන්න කියලා. නෑ, ඉතාම සෞම්‍යව නිවන් අවබෝධ කරගන්න. එතකොට ඔබට නිවන් දකින්න පුළුවන්. ඒ නිසා අපිට කෙලෙස් තියෙනව නිවන් දකින්න බෑ කියලා දැන් කියන්න බෑ. ඇයි? නිවන් දැකලයි කෙලෙස් නැති වෙන්නේ කියලා කිව්වහම එතකොට මග අරින්න බෑ. අරග තිබ්බහම කියන්න පුළුවන් අපි පුතාජ්ජනයෝනේ, අපිට ඉතින් කෙලෙස් තියෙනවනේ කියලා. දැන් ඉතින් ලේසි නෑ. නිවන් දැකීම සමගම තමයි කෙලෙස් දුරු වීම කියන එක සිදු වෙන්නේ. දැන් එහෙමනම් ඔබට කෙලෙස් තිබුණත් නැතත් නිවන හොයාගෙන යන්න බාධාවක් නෙමෙයි, නිවන් දකින්න බාධාවක් නෙමෙයි. ඒ නිසා අඟුලිමාල නිවන් දැක්කනම් ඔය ඇතු තාම එළුවේ කුකුලෙක්වත් මරලා නැති එකේ ඔය ඇත්තන්ට නිවන් දකින්න ඉතාම ලේසියෙන් පුළුවන්. ආනන්තර පාප කර්ම කරලා තියා හිතලවත් නැති එකේ ඔය ඇත්තන්ට නිවන් දකින්න පුළුවන් නේද? එහෙමනම් ඒ කරුණ හොඳට හිතට ගන්න, ඒ කරුණ හිතට අරගෙන ක්‍රියා කරන්න. දැන් අපි පොඩ්ඩක් පරමාර්ථ සහ සම්මුති කාරණා දෙකක් අපි ඉගෙන ගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ එදා සමයේ සම්මුතියෙන් දැකපු පිරිසකුත් සිටියා, පරමාර්ථයෙන් දැකපු පිරිසකුත් සිටියා. දැන් මේ කියන කරුණු දිහා හොඳට බලාගෙන බලාගත්තොත් ලෝකෝත්තර ඒ දර්ශනේ වැඩෙනවා. දැන් සම්මුතියෙන් දැකපු කට්ටිය කවුද? ඔව්, කෝසල මල්ලිකා, කොසල් රජුරෝ, දේවදත්ත දත්ත ඒ මේ ඥාතිවරයක් දැක්කේ ඒ විදියට. සම්මුතියෙන් දැක්කේ. ඉතින් සම්මුතියෙන් බැලුවාම සම්මුතියට අනුවත් හොඳ හිතවත් කම් තියාගන්නත් පුළුවන්. කෝසල මල්ලිකාව තිබුණේ හොඳ ශ්‍රද්ධාවක්, හොඳ ගෞරවයක්. කොසල් රජුරවන්ට තිබුණේ හොඳ ශ්‍රද්ධාවක්, හොඳ ගෞරවයක්. දේවදත්තර තිබුණේ හොඳ ගෞරවයක් නෙමෙයිනේ. එතකොට පරමාර්ථ වශයෙන් බුදුරජාණන් වහන්සේ දැක්කා මාර්ගඵලලාභීන් සහ රහතන් වහන්සේලා. සම්මුතියෙන් බුදුහාමුදුරුව දැක්කොත් පේන විදියයි, පරමාර්ථයෙන් බුදුහාමුදුරුව දැක්කොත් පේන විදියයි කියන්න කියලා ඔයත්තන්ට කිව්වොත් වෙනත් ආගමිකයෙක් හරි ඇවිල්ලා කොහොමද ප්‍රකාශ කරන්නේ? ඉතින් කා දෙයක් තියෙනවනේ මෙතන මේ පෙන්වන්න ඕනේ. පරමත්ත වචනං සත්‍යං, ඒ වගේම සංකේත වචනං සත්‍යං. දෙකම සත්‍යයි. සංකේතත් සත්‍යයක්, පරමාර්ථයත් සත්‍යයි. කොහොමද මේ දෙක විග්‍රහ කරන්නේ? අපි හිතමු බුදුහාමුදුරුවෝ දිහා බලද්දී දෙයාකාරයකට පේනවා. මාර්ගඵලලාභී කෙනාට එක විදිහකට පේනවා, මගඵල නොලැබූ කෙනාට තව විදිහකට පේනවා. මම එක මෙහෙම කරලා දෙන්නම්. කවුරුත් දන්නෝනේ සම්මුති දර්ශනේ මොකද්ද කියලා? ලස්සන වක්කලි හාමුදුරුවන්ට වගේ ලස්සන රැස්සීදන ප්‍රසන්න හරීම දැක්කහම ආය හැ පැත්තකට හරවල ගන්න හිතෙන්නේ නැති විදිහේ නිලුම් මලක් වගේ බොහොම ප්‍රසන්න ලස්සනක් තිබුණා. ඒක නීති අපිට දකින්න පුළුවන් සම්මුතියෙන් දැක්කම ඕක තමයි තේරෙන්නේ. ඉතින් සමහරලාට අපිට තේරෙන්නේ නැහැ මොන හේතුවක් නිසාද, මොන දෙයක්ද, මොකක්ද අධ්‍යාත්මික දර්ශනය කියලා. හොඳයි, ඊළඟට අපි බලමුකෝ කොහොමද පරමාර්ථ රහතන් වහන්සේ කෙනෙකුට පේන්නේ කියලා. මේක පෙන්වන්නම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා සූත්‍ර. කොහොමද කියලා පෙන්වන්න මෙහිම දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරු. දවසක් රහතන් වහන්සේ කෙනෙක් ළඟදී අරිහත් භාවයට පත් වුණු ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ කැඳවල අනිත් භික්ෂූන් වහන්සේලාගේ අවබෝධය පිණිස රහතන් වහන්සේට වැඩකුත් නැහැ මේ සාකච්ඡාව. බුදුහාමුදුරන්ට ප්‍රයෝජනකුත් නැහැ. නමුත් අනිත් අයගේ ප්‍රයෝජනය සඳහා සාකච්ඡාව කළා. කොහොමද කරේ ඔන්න බලන්න මේ පරමත්ත දර්ශනය ඇති වෙන විදිය. සම්මුති දර්ශනයට වඩා මම සම්මුති දර්ශනය විග්‍රහ කරන්න කියන එක දන්නවා තේරෙන නිසා. බුදුරජාණන් වහන්සේ වදිම කරමින් අහනවා, ආයුෂ්මතුනේ ඔබට බුදුරජාණන් වහන්සේ වඩිනවා පේනවාද? එතකොට අර ළඟදි රහත් භාවයට පත් වුණු හාමුදුරුව දෙනවා උත්තරේ මොකද? ස්වාමීනි මට එබන්දක් පේන්නේ නැත. මට එවැනි දෙයක් පේන්නේ නැහැ. මොන වගේ දෙයක්ද පේන්නේ නැත්තේ? හරි, ඒක තියාගන්නකෝ ප්‍රශ්නාර්ථයක් වශයෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ගමන් ආසනේ අනිත් භික්ෂුන් වහන්සේලාටත් ඇහින්න අහනවා, ආයුෂ්මතුනි ඔබට පේනවද මාව වැඩ ඉන්නවා? ස්වාමීනි මට එබන්දක් පේන්නේ නැත. දැන් ඔබත් පුතජන නිසා ඔබට තේරෙයි එදා පුතජන භික්ෂූන්ට මොකද වුනේ කියලා. හැමෝම මූණට මූණ බැල, මොකද ඔළුව නරක් වුණාද මෙයාගේ? මොකද මේ ළඟදි භාවනා කරලා ඔළුව එකපාරට මොකද මේ වෙලා තියෙන්නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දාන වළඳන අවස්ථාවේ භික්ෂුන් වහන්සේලා 500ක් අතර දාන වළඳන තැන අහනවා, ආශ්‍රතුනේ ඔබට බුදුරජාණන් වහන්සේ දානි වළඳනව පේනවද? ස්වාමීනි මට ඒ බන්ධක් පේන්නේ නැත. ඊළඟට බුදුරජාණන් වහන්සේ සැතපීලා ආසනයේ මත සිංහසෙයියාවෙන් බුදුරජාණන් වහන්සේ වසන පේනවද ආයුෂ්මතුනේ? බුදුරජාණන් වහන්සේ සැතපෙනවා, ස්වාමීනි මට ඒ බන්ධක් පේන්නේ නැත. නමුත් ඔබට පේන්නේ, පුතජනයන්ට පේන්නේ, කාටද කොහොමද පේන්නේ? වඩින බුදුහාමුදුරු කෙනෙක් පේනවා, වැඩ ඉන්න බුදුහාමුදුරු කෙනෙක් පේනවා, ඈ ධානේ වළඳන බුදුහාමුදුරු කෙනෙක් පේනවා, කතා කරන බුදුහාමුදුරු කෙනෙක් පේනවා, උපදින බුදුහාමුදුරු කෙනෙක්, ජීවත් වෙන වයසට යන බුදුහාමුදුරු කෙනෙක්, මැරෙන එහෙම නැත්නම් පිරුණම් පාන බුදුහාමුදුරු කෙනෙක් පේනවා. දැන් ඒ රහතන් වහන්සේට එහෙම පෙනුන්නේ නැහැ. ඇයි පෙනුන්නේ නැත්තේ? සම්මාදිට්ඨිකයිනේ. ඒකයි සම්මාදිට්ඨික භාවයට මොකවත් සම්මුති කාරණාවක් හැටියට නෙමෙයි, පරමාර්ථ කාරණයක් හැටියට පේනවා. පරමාර්ථ කරුණක් හැටියට ගත්තොත් අපටිමයි කවුද? බුදුරජාණන් වහන්සේ. අපටිම කියලා එදා පාවිච්චි කරේ ඉස්සර තිබිලි ප්‍රතිමානෙලනවා, ඒක තිබිලා තියෙනවා. එනිසා මේ ප්‍රතිමාන එලීම මේ මීට අවුරුදු 1000කට කලින් කියන එක, 1500කට කලින් කියන එක බොරු. ඒ කාලෙ තිබුණා. පාත්‍ර හදනවා නම් ප්‍රතිමා, නිවාස හදනවා නම් ප්‍රතිමා නෙලන්න බැරිද? චිත්‍රාන්දින එක ප්‍රතිමා නෙලනේව තිබ්බා. අප්පටිම කියන වචනේ පාවිච්චි කරේ ඒකයි, ප්‍රතිමාවක් නැත කියන එක. ඉස්සර ඉතින් ෆොටෝ තිබ්බේ නැත්තම් ෆොටෝ එකක් ගන්න බෑයි කියලත් කියයි. බුදුහාමුදුරන්ගේ ෆොටෝ එකක් ගන්න පුළුවන් කමක් නෑ කියලා කියයි. හැබැයි අන්න එතනදී දැන් මෙන්න මේ අවස්ථාවන් වලදී තමයි තමන්ගේ ඔළුව පටලව ගන්නේ නැතුව හදාගන්න ඕන සම්මුති හා පරමාර්ථ දේශනාවල් කියන්නේ මොකක්ද කියලා. නැත්තම් ඊළඟට හයි ඒකට දානි වැළඳුවේ නැද්ද බුදුහාමුදුරුව කියලාත් හයි ඔය වගේ මෝඩ ප්‍රශ්න අහනවා නේද? ඈ ඒකට බුදුහාමුදුරුව ඇත්තටම කකුල් දෙකෙන් වැඩම කරේ නැද්ද කියලා තහයි. අන්න ඒ වගේ මෝඩ ප්‍රශ්න අහන්නේ සම්මුති පරමාර්ථ දෙකට ඇහුම්කන් දෙන්න තරම් බුද්ධියක් නැති වුණොත්. ඒ නිසා පරමාර්ථ දෙයට හරියට ඇහුම්කන් දෙන්න පුරුදු වුණාම එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපහටිම බුදුහාමුදුරුව දකින්න ඕන. ඔයත් ප්‍රතිමාවේ බුදුහාමුදුරුව නම් දැකලා තියෙනවා. ධාම වන්දනා කරන්නේ ප්‍රතිමාවේ බුදුහාමුදුරුවන්ටයි පුතජන අය. ලෝකෝත්තර ඥාන දර්ශනේ දැක්ක කෙනාට අප්පටිම බුදුහාමුදුරුවන්ටත් වන්දනා කරන්න පුළුවන්. සතෙක් පුජ්‍යලයෙක් ආත්මයක් නොවන තැන ඉඳලා අනන්ත වූ වන්දනාවක් කරන්න පුළුවන්. අන්තගාමී වන්දනාවක් නෙමෙයි, කෙනෙක් කෙනෙකුට කරන වන්දනාවක් නෙමෙයි, ලෝකෝත්තර ඥාන දර්ශනයක් ඇති කෙනා කරන වන්දනාව. දැන් ඔය ඇත්තෝ තියෙන කෙනෙක් කෙනෙකුට කරන වන්දනානේ. හෑ කෙනෙක් සතෙක් පුජ්‍යලෙක් ස්ත්‍රියක් විසින් තවත් දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, ශාස්ත්‍රවරයෙකුට, එහෙම නැත්නම් හාමුදුරු කෙනෙකුට, වැඩිහිටියෙකුට, ගුරුවරයෙකුට වඳින කෙනෙක් කෙනෙකුට කරන වන්දනාව. නමුත් ඒ ලෝකෝත්තර සත්‍ය තියෙන අය වඳින්නේ කෙනෙක් කෙනෙකුට කරන වන්දනාවක් නෙමෙයි. ඇයි කෙනෙක් කෙනෙකුට කරන වන්දනාවට වඩා උසස් වෙන්නේ? ඒ වන්දනාව තුල ලෝභ ద్వේෂ මෝහ නැහැ. වඳින කෙනා කරුණාවකුත් නැහැ, වෛරයකුත් නැහැ. වඳින කෙනා කෙරෙහි වැඳුම් ලබන කෙනාත් කරුණාවකුත් නැහැ, වෛරයකුත් නැහැ. වැඳුම් ලබා දෙන කෙනා කෙරෙහි. අපි නම් එහෙමනේ, වඳින කෙනා කෝ තරහින් හරි ඉල්ලීමකට හරි ගෞරවයකට හරි මොනව හරි වඳිනවා වෙන්න පුළුවන්. නමුත් පරමාර්ථයේ වැඳුම් ලබන කෙනාත් කරුණාව හරි දයාව හරි පැහැදීම හරි මොනව හරි දෙයක්වත් තියෙන්න පුළුවන්. අර මොකුත් නැහැ. අරහත් භූමියේ ගනුදෙනු නැහනේ.
ඥාන දර්ශන ස්වභාවයකින්
බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළා, මාගේ සැබෑ ශ්‍රාවකයන්ට මාහට පල් හොරුන් විසින් තලන විටත් තරහක් ද්වේෂයක් හට නොගනී කියලා කිව්වා. ඒකෙන් අදහස් වෙන්නේ මොකන්ද? බුදුරජාණන් වහන්සේ කියලා කිව්වේ මස් ශරීරයකටම නෙමෙයි බුදුහාමුදුරුවනේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කිව්වේ ඒකයි. ඔබට බුදුහාමුදුරු වෙන්නේ ඈ මේ ශරීරේ කුණුවඩක් ධර්මයේ දකින්නේ එතකොට බුදුහාමුදුරු පේනවා කියලා. ඒ නිසා බුදුහාමුදුරු කියලා ඇත්තටම ශරීරයක් නැහැ බුදුහාමුදුරන්ට. නමුත් සම්මුති කාරණාව විසි කරන්න දැන් ඕනේ නැහැ බුදු පිළිම පැත්තකට දාන්න වන්දනා නොකර ඉන්න නේද? සම්මුති කාරණේ අපි සම්මුති විදිහට ඒ වන්දනාවල් මල් පහන් පූජාවල් කරගෙන යනවා. අපිත් තියන්නේ අපි මල් පහන් පූජා ඒ කොම කර. දැන් ඌව පටලවා ගත්ත උදවිය සමහර පිරිසක් නේ. රහතන් වහන්සේලා එහෙම තමයි. රහතන් වහන්සේලා සම්මුති කාරණේ සම්මුති කාරණයක් විදිහට පිළිපදිනවා. අපි ඔක්කොම එකයි කියලා බුදුහාමුදුරුවන්ගේ ඉන්න ආසනේ එහෙම වෙනස් කරන්නේ නැහැ. ඈ වැඩිහිටි මම රහත් තුනයි එහෙම එකන්නේ. සම්මුති කාරණයක් පනවලා තියෙන්නේ කොයි විදියටද? ඒ විදියට හැසිරෙන්න ක්‍රියාත්මක කරන්න හොඳටම දන්නවා. දැන් අද මහාන වෙච්ච කෙනෙක් රහත් තුනක් මීට අවුරුදු 10කට කලින් මහාන වෙච්ච කෙනෙක් රහත්ය මාර්ගඵලයක්වත් ලැබලා නැතත් අර පුතඥන වික්ෂුව පස්සෙන් රහතන් වහන්සේ වඩින්න ඕන. ඒක සම්මුති කාරණේ. මොකද ශාසනයේ මහාන වෙච්ච පිළිවෙලට උපසම්පදා පිළිවෙච්ච පිළිවෙලට තමයි හැම පින්කමකදීම වාඩි වෙන්නේ. දැකලා දන්නවනේ ඒක. දානෙට වාඩි වුණත් එහෙමයි හාමුදුරු වඩින්නේ. ඉස්සර මෙහෙම පොලිමට වැඩම කරනකොටත් වස් ගාන අහනවා. අහලා Tamanta වස් ප්‍රමාණය අඩු නම් තියෙනවා. වඳිනකොට වුණත් ආන ඔබ වහන්සේට වස් කීයේද කියලා. ඔය ඇත්ත වඳිනකොට කෙනෙක්ගෙන් අහන්නේ වස් හරි මොනවා හරි වැඩිහිටි භාවය පිළිබඳව වගේ සලකලා වඳිනවා. ස්වාමීන් වහන්සේලාට නම් ඉතින් හැමෝටම පොඩි හාමුදුරුවන්ට පවා වඳිනවා. ඒ කියන්නේ සම්මුතිකාරක. මේක ඥාන දර්ශනේ පරමාර්ථ කාරණේ. එතකොට පරමාර්ථ බුදු හාමුදුරු ඥාන දර්ශනයක් නේ. ඥාන දර්ශනයයි. ඒ ඥාන දර්ශනය උදා කර ගැනීමට තමයි මේ ඔය ඇත්ත හැමෝම මේ සැදී පැහැදී ඉන්නේ. දැන් කොහොමද අපේ තියෙන වේදනාවක් හිතේ හටගන්නේ? අපි ඉගෙන ගන්නෝ චක්කුංච පටිච්ච රූපේන උපජ්ජන්ති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්ස පච්චය වේදනා කියලා ඉගෙන ගන්නවා. ওই විදියට තමයි ඉන්ද්‍රියන් හයටම ක්‍රියාත්මක වෙන්නේ ඕක. චක්කුංච පටිච්ච රූපේන ඇහැ ගැටෙනවා රූපේ පටිච්ච වෙනවා කියලා කියන්නේ ගැටෙනවා. ඊට පස්සේ ඇති වෙනවා විඥානේ, ඇති වෙනවා චක්කු විඥානේ, අවදි වෙනවා මේ මල මේමයි, මේ දේ මගේ, මේ දේ අනුන්ගේ, මේ දේ හොඳයි, මේ දේ නරකයි කියලා හරි යම් ආකාරයක විඥානේ අවදි වීමක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් දෙයක් එහෙමනේ පාරේ හරි අපි ඇවිදගෙන යද්දී කවුරු හරි කෙනෙක් මීට පෙර දැකපු කෙනෙක් යාළුවෙක් පන්තියක යාළුවෙක් හරි දැක්ක ගමන් ඇස ගැටුණා යාළුවා කෙරෙහි, විඥානේ අවදි වුණා, ආ මේ අපේ පාසල් කාලේ මිත්‍රයෙක් මිතුරියක් කියලා අවදි වෙනවා. ඊට පස්සේ ඒ අවදි වීමත් එක්කම අවදි වෙන්නේ මොකන්ද? වේදනාව. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. වේදනාව ඒ කාලේ මෙයා මට වරදක් කරපු කෙනෙක්, ඒ කාලේ මෙයා මට හොඳ උදව් කරපු කෙනෙක් කියලා වේදනාවක් හට ගන්නවා. ඒ අවදි විඥානේ අවදි නොවුනොත් වේදනාවක් හටගන්නේද? හටගන්නේ නැහනේ. ඈ එහෙමනොත් ඉතින් ප්ලාස්ටික් කැහක් වගේ තියේ. ප්ලාස්ටික් කැහකට වේදනාවක් හටගන්නේ නැහැ. වේදනාවල් හටගන්නේ නැහැ. එතකොට දැන් වේදනාවක් හටගත්තා. හරි. දැන් මේ වේදනාව තමයි එතකොට විඥාන නිරෝධ වුණා නම් වේදනාව හටගනීද? අන්න ඒ නිසා රහතන් වහන්සේ කියන්නේ විඥාන නිරෝධයි. මාර්ගඵලලාභී කෙනාටත් විඥාන නිරෝධ ඥාන දර්ශනය තියෙනවා. විඥාන නිරෝධ ඥාන දර්ශනය තියෙන එක කොහොමද බලන්න පුළුවන්? එතකොට එයාට අර වේදනාත්මක ස්වභාවයේ තියෙන දැඩි අන්තභාවී ස්වභාවයක් නැහැ. ඒක හරියට අර නිකන් එන ජලයට මේ පෙරහන් කඩයක් බැඳා වගේ පෙරිලා තමයි පැමිණෙන්නේ. මොකද අර දහම් එතන තියෙනවනේ ජීවිතය තුළ. දහම නැත්තම් කෙලින්ම විඥානගත වෙනවා. ඒකනේ. කෙලින්ම විඥානගත වෙනවා. ඈ දැන් ඔය ඇත්තන්ට උනත් එහෙම එක පාරට කවුරු හරි බැන බැඳුනොත් එහෙම ටග්ගාල විඥානගත වෙනවා. මේ මනුස්සයා මට බයින්ව නේද කියලා. සමහරවිට හොඳට වෙන්නත් පුළුවන් බනින්නේ. ඒ වුණාට ඒක ඒ අයට තේරෙන්නේ නැහැ. එච්චර හිතන්න දෙයක්. ඒගොල්ලෝ හිතන්නේ මේ බයින්වා කියලා. සමහරවිට හොඳක් කිව්වොත් එක පාරට හරි හරි ෂෝක්නේ මට හොඳ කියනවනේ කියලා තියෙනවා. ඔය සාමාන්‍යයෙන් ඔය පේමන්ට් එක කිහිම ඉන්න මිනිස්සු එහෙම නෝන මහත්තයා මැඩම් කියලා කියනවා. එහෙම කියන්නේ මිනිස්සුගේ බාන්ඩ්‍රි විකුණ ගන්න. වෙන වෙන කාටවත් තියෙන කවුරෝ එකට හරි මෙයාට ගරු කරලා කතා කරන්න ඕන හරි යාගේ සත්භාවයට හරි නෙමෙයි. පැහැදිලිවම ඒක තමයි. එහෙම මිනිස්සු ගියාට පස්සේ හරි මෝඩේ කල්ලා ගත්ත කියලා අනිත් එක්ක නැරි කියනවා. මේ ඉතින් ඒ ක්‍රමය. ඉතින් ඒක ඒ වගේ පෙරණයක් තිබ්බනම් අපිට කවදාවත් ওই වචනවල රැවටෙන එක නැහැ. සම්මුති වචනවලට රැවටෙන එක නැහැ. දැන් ඉන්ද්‍රිය ඥානය තියෙන්නේ හැමදාම අපි කියනවා මොකද්ද ඉන්ද්‍රිය ඥානය ඉක්මනවා. දැන් මේ ටික ඔක්කොම අහගෙන ඉඳලා ආයි කෙලවරේදී අහන්න එපා. දැන් අපි මොකද්ද කරන්න ඕනේ කියලා මේ දේශනාවත් එක්කම තමයි කෙරෙන දේ තමාතුල සිද්ධ වෙන්න ඕන. ඒ කියන්නේ මේ දේශනාවට අහුම්කම් දෙනකොට ඒ ලෝකෝත්තර කරුණු කාරණා දිගින් දිගට කියවෙනකොට ඒතර කුසල බලේ ඥාන දර්ශනී වැඩෙනවා. කුසල බලේ ඥාන දර්ශනී වැඩෙනවා. මම ඒකත් අද කියලා දෙන්නම්කෝ. අංගුත්තර නිකායේ සඳහන් වෙන ගාථාවක් තියෙනවා මේ ප්‍රඥාව දියුණු වීම සඳහා උපකාරක වෙන දේවල්. මේ කොහෙවත් නැහැ. මේකේ කැලවල් වල යන්න ඕනේ, භාවනාව කරන්න ඕනේ කියලා. මෙන්න මේ කරුණු ටික තමයි තියෙන්නේ ප්‍රඥාව උදා කරගන්න. හොඳට තේරුම් ගන්න. එතකොට සැක නැතුව මේ ධර්මතා අවබෝධ කරගන්න පුළුවන්. චත්තාරෝ මේ භික්කවේ ධම්මා පඤ්ඤා බුද්ධියා. ප්‍රඥාව උදා කර ගැනීම. බුද්ධියා කියවේ උදා කර ගැනීම. සංවත්තති ක්‍රියා කළ යුතුයි. මෙන්න මෙහෙම කතමේ චත්තාරෝ කුමද්ද මේ හතර සත්පුරුෂ සංවාසෝ. සත්පුරුෂ ආශ්‍රය ලැබෙනවා. ඒ කියන්නේ මාර්ගඵල ලබන්න නම් මාර්ගඵලයක් හරි ලැබූ කෙනෙක්ෙන් ධර්මය අහන්නම ඕන. ඒක තමයි සත්පුරුෂය. බුදුදහමේ සත්පුරුෂය එයා තමයි දැනුවත් කෙනා. සද්ධම්ම සවණ සත්පුරුෂයෙක් ආශ්‍රය වෙන්න ඕන. සද්ධම්ම සවණ යෝනිසෝ මනසිකාරෝ. දැන් ඒකයි මම නිතරම මෙතන මතක් කරන්නේ. සත්පුරුෂ ශාස්ත්‍රයත් ලැබෙනවා, සද්ධර්මයන් ලැබෙනවා. ඔබේ කාර්යය සිද්ධ නොවුණු ඒක කරන්න පුළුවන්ද දේශකයට? යෝනිසෝ මනසිකාරය දේශකයට කරන්න පුළුවන්ද? ඒක බෑ කරන්න. ඒක කරන්න ඕන ශ්‍රාවකයා. ඒකයි ඔබට නිතරම කියන්නේ විදර්ශනා කරනවා. යෝනිසෝ මනසිකාරය කරනවා කියන්නේ විදර්ශනා කරනවා කියන සොයා බලන කරුණවල තියෙන පැහැදිලි අපේ දෙලි බව බලන සත්‍ය සත්‍ය බලන නොතේරෙන කරුණු තේරුම් ගන්න උත්සාහ කරනවා. ධම්මානුධම්ම පටිපත්ති කියලා කියන්නේ ඒ ධර්මයට අනුව හැසිරවීම. එහෙම නැත්නම් හැසිරීම. ඒක පරමාර්ථ හැසිරවීමක් වෙනම තියෙනවා, සම්මුති හැසිරීමක් වෙනම තියෙනවා. සම්මුති ඒවට කියන්නේ විනය ධර්ම. පරමාර්ථ ඒවට කියන්නේ ඥාන දර්ශන. එතකොට මෙන්න මේ හතරයි ප්‍රඥාව වඩා ගන්න තියෙන්නේ. දැන් මේක කොහොමකත් කියලා දෙනවා සමාධියක් වඩන්න කියලා. කොහොමකත් කැලේ කියන්නේ කියලා නැහැ නේද? ඔය රහතන් වහන්සේලා ඔක්කොම කැලේ ගිහිල්ලා රහත් උනේ කාලේ මාර්ගඵල. එක්කෙනෙක්වත් කැලේ ගියේ නේ බණහද්දිමයි නිවන් දැක්කේ. දැන් ඕක තේරුම් ගන්න නැහනේ. ජනප්‍රියවම පේන තියනෝ ධම්මපදයේ පොතේ ඉඳලා සෑම සූත්‍රයකම මේ සූත්‍රය අසද්දී මේ කොණ්ණඤ්ඤ බමුණා මාර්ගඵල ලැබුවා, අනත්ත ලක්ෂණ සූත්‍රය ආදී අරහත් භාවයන් වලට පත් වුණා කියලා මෙහෙම කියලා තියෙද්දිත් මේ අපේ අය කියනෝ කැලෑවල් වල යන්න ඕන. ඕක තේරුම් ගන්න බෑනේ. ඒ කියන්නේ ප්‍රඥා මේක ඥාන දර්ශනයක්. ඥාන දර්ශනයක් මේ කරුණුකාරණා පැහැදිලි කරලා දීද්දී නිවන් දකින්න පුළුවන්. දැන් නිවනේ ලක්ෂණ කියලා දෙනකොට නිවනේ දා දැක්කා. කයත් වද දකින්නේ නැත්තේ මන් දන්නේ මොකද කියලා. නිවනේ ලක්ෂණ කියද්දී මේ නිවන් දැක්කා. ඒ නිසා මන් නිවනේ ලක්ෂණ කීපෙකුත් කියන්නම්කො. අජාතං, අද්භූතං, අකතං, අසංගතං, නිබ්බානං. අජාතං හට ගන්න දෙයක් නෙමෙයි. ජාතක කරනවා කියලා කියන්නේ පහල කරනවා, උපද්දවනවා වගේ දෙයක් නේ ජාතක. අද්භූතං, අද්භූත කියලා කියන්නේ ඒක අද්භූත ධර්මයක් කියලා කියන්නේ ඒක තේරුම් ගන්න බැරි වගේ නොහටගත් ආශ්චර්යමත් අද්භූත ධර්මයක්. ඒක නොහටගත් ධර්මයක්. ඒ කියන්නේ යම්කිසි පහළ වුණු නිකන් පෙනුමට අල්ල ගන්න බැරි, ග්‍රහණය කර ගන්න බැරි වගේ දෙයක්. අද්භූත ධර්මයක්. හරි, අද්භූතයි කියන්නේ තේරුම් ගන්න බෑ වගේ කියන එකටත් කියන එක අපි හරි අද්භූත දෙයක් කියලා. අකතං, අකතං කියන්නේ කරන්න, ක්‍රියා කරලා ලබන්න, එහෙම නැත්නම් ගොඩනගලා තියෙන දෙයක්, හදලා තියෙන දෙයක් වගේ, සකස් කරලා තියෙන දෙයක් වගේ එකක් නෙමෙයි. සකස් වෙච්ච දෙයක්වත්, සකස් කරලා තියෙන දෙයක්වත් නේ අකතං. එතකොට අසංකතං, සංකේතයක් නම් කරන්න බෑ. දැන් මේ වචනේ අපි කියවනේ සම්මුතිකාරණයක් කියලා. වචනේ කියලා කියන්නේ සංකේත වචන, සංකේතයක් නේ. දැන් එතකොට අසංකතං වචනේ කියන්නේම සංකේත, සංකේත වචන, සංකේතයක් වචනේ කියලා කියන්නේ. එතකොට නිවනේදි පෙන්නන අසංකතං. එතකොට සංකතං අසංකතං, සංකේත වචන අසංකත නිවන. එතකොට සංකේත වචනින් කියලා දෙන්න පුළුවන්. එහෙනම් මේ කියන වචන අර සියල්ලම එකට එක ගුණ කරලා අපි වෙනම ශක්තියක් උදා කරවලා ප්‍රාතිහාරමය ගුණයකින් අපි මේක කියලා දෙනවා මිසක් නැත්තම් නැත්තම් සංකේත වලින් කියන්න පුළුවන් එකක් එහෙම නෙමෙයි. මොකද අසංකතයිනේ නිවන. අසංකතයි නිවන. එතකොට අසංකතයි, සංකේතයක් නෑ. ඒ වගේම පාරක වුණත්, මාර්ග සංඥාවල් වුණත් සංකේතනේ. එතකොට ඒ වගේ දේවල් ඒ විදියටවත් සංකේතයක් යොමු කරන්න බෑ. දැන් කෙනෙක් ඇහුවොත් කොයි දිශාවේද නිවන කියන්නේ? දිශාවක් නැති දිශාවක් ඇද්ද? අන්නේ දිශාවේ නිවන තියෙන්නේ. එතකොට අසංකතං නිබ්බාණං. ඉතින් එතකොට මේ අවස්ථාවේ බලන්න ඕන කොහේද? අජාත තැන, අද්භූත තැන, අකතං සකස් කරේ නැති තැන, අසංකතං සංකේතයක් නැති තැන දැක්කද බලන්න. මේ පැත්ත දිශාවට බලන්න, මේ පැත්ත මේ පැත්තට නුවණ යොමු කරන්න. එතකොට ඒ පැත්තට ඔබ ගමන් කරන්න, නුවණින් ඒ පැත්තට ගමන් කරන්න. ඒ පැත්තට ගමන් කරනකොට හරි සැනසෙල්ලක් දැනෙනවා. ගතර සිසිලස ඕන්නේ, හිතට සිසිලස දැනෙනවා. වේදනාවක් නැති පැත්තකට ගමන් කරනකොට හිතට සිසිලස දැනෙනවා. හිතට සිසිලස දැනෙනවා. ටික වෙලාවක් අපි ඒ ධර්ම කාරණය පිළිබඳව ගැඹුරු ඥාන දර්ශනයකින් සොයා බැලීම, විදර්ශනා කිරීම නිහඬව සිදු කරමු. මේ ධර්මතාවය හැමදාම පිළිපැදපැද සිටිය යුතු දහමක් නොවේ. එක දවසක දකින්නයි තියෙන්නේ. දැක්කට පස්සේ එතන ඉවරයි. කාරණා කෙනෙක් හිතන්න පුළුවන් හැමදාම මේ විදියට හැඩගස්ස ගස්ස ඉන්න ඕනේ කියලා. එහෙම නැහැ. දැක්ක ඉවරයි. ගෙදර ඉන්න හරියට අර කොච්චර හරි පෙට්ටි කපන, ඇඳුම් කපන මීයෙක් ඉන්නවා. ඔය මීය ඉන්නකම්ම කරදරේ. දවසක ඔය මීය අල්ලලා ඉවරලා එළියට දාන. ඊට පස්සේ අර කරදරේ නෑනේ. ඒ තර්කයක් ගොඩනගන්න පුළුවන්. තා මීයෙක් ආවෝ. නෝ මේක මීය කියලා ඇතෙන්දී උදාහරණයට ගත්තොත් මීයෙක් නම් තව මීයෙක් එන්න පුළුවන්. සක්කාය දිට්ඨිය තව එකක් එන්නේ නැහැ. සසරේ හැදුණෝ ඒ විඥාන ධර්මතාවය තියෙන්නේ. ඉතින් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පරම විද්‍යා දෘෂ්ටිය. ඒ නිසා සක්කාය දිට්ඨිය තියෙනවා නම් ඕනම කෙනෙක් ළඟ අපාගාමීත්වය තියෙනවා. පිළිගත්තත් නොගත්තත්. බුදුදහමේ පෙන්වුවේ ආගමික ස්වභාවය නෙමෙයිනේ. බුදුදහමේ පෙන්වුවේ සත්‍ය. සත්‍ය පෙන්වුවේ. ආගමික ස්වභාවය නෙමෙයි. දැන් ඒ සත්‍ය අවබෝධ කර ගැනීමට උවමනා නම් මොනවද තමන්ට තියෙන බාධක කියලා තමන්ම තේරුම් ගන්න. සතර අපායෙන් නිදහස් වෙන උවමනා නම් මොනවද තමන්ට තියෙන බාධක කියලා තමන්ම තේරුම් ගන්න. ඥාන දර්ශනයෙන් සිතින් අත්හරින්න බැරි ක්ලේශ ධර්මයෝ මොනවාද? මොනවද කෙලෙස්? මොනවද අතහරින්න බැරි කෙලෙස්? කෙලෙස් තිබ්බට කමන්නේ, කෙලෙස් අතහරින්න පුළුවන් නම්. කෙලෙස් අතහරින්න බැරි කෙලෙසයක් තමයි අන්තවාදී ක්ලේශයක් කියලා කියන්නේ. තරහ තියෙනවා නම් තරහ පාලනය කරගන්න පුළුවන් කෙනාට එයාට නිවම්ම ගියන්න පුළුවන්. රාගසිත තිබුණට කමන්නේ, රාගසිත මැඩපවත්වන්න පුළුවන් කෙනෙක්ට එයාට නිවම්ම ගියන්න පුළුවන්. ඊර්ෂ්‍යාව තිබ්බත් කමන්නේ, ඊර්ෂ්‍යාව පාලනය කරන්න පුළුවන් කෙනෙක් නම් එයාට නිවම්ම ගියන්න පුළුවන්. සමහර අයට ඉන්න ඊර්ෂ්‍යාව පාලනය කරගන්න බෑ. එතකොට එයාට නිවම්ම ගියන්න අමාරුයි. ඥාන දර්ශනයක් තුළ යාට පුළුවන්කම තියෙන්න ඕන හොඳ පාලනයක් කරන්න පුළුවන් තැනක් තියෙනවා. තරහ පාලනය කරන්න පුළුවන් තැනක් තියෙනවා. තරහ පාලනය කරන්න පුළුවන් කෙනෙක් කවදාවත් පාප කර්මයක් වෙන මට්ටමට තරහ තියාගන්නේ නැහැනේ. ඈ ලොකු පාඩුවක් කරන්නේ නැහැනේ. ඒ පාලනය කරගන්න බැරි පුජ්‍යලයෝ තමයි ඒව කරන්නේ. අර පවුගේ කාලේ ත්‍රිවිලර් කරුවෙක් නේද, තමන්ගේ ප්‍රේමවන්තිය බෑ කිව්වා කියලා ප්‍රේමවන්තියටත් මන්නේන් ගහලා ප්‍රේමවන්තියගේ අම්මටත් මන්නේන් ගහලා අම්මා මල ප්‍රේමවන්තිය අසාධ්‍ය මිනිහා හිටේ. ඒ පාලන ඒ වගේ අයට කවදාවත් නිවන් දකින්න බෑ. ඒගොල්ලන්ට ළඟ පේන්නෙත් නැහැ, දුර පේන්නෙත් නැහැ, පවපින පේන්නෙත් නැහැ. ඒගල්ලන්ට කියන්නේ උම්මත්තකෝ. උම්මත්තකෝ උමුතු. ඉතින් ඒ උමුතුව නැත්තම් නිවන් දකින්න පුළුවන්. තමන් ළඟ තියෙන නිවන සමහර වෙලාවල් වලට ඉතින් බන ධර්ම කියද්දිම මට සියුම් සිනහාවක් පහළ වෙනවා. අත්‍යන්තම මොකද හමුදා මේ හිනාවේ මුකුළු කර කර වගේ බන කියන්නේ. ඒ හිනාව පහළ වෙන්න හේතුව මේකයි. දැන් කවුරු හරි ගෙදර හරි අම්මා හරි තාත්තා හරි දරුවෙක් හරි මහත්තයා හරි නෝන හරි කණ්ණාඩි දෙක ඔළුවේ දාගෙන හැම තැනම පෙරල පෙරල කණ්ණාඩි දෙක හෙව්වොත් අපි සද්ද නැතුව ඉන්න ටික වෙලාවක් අපිට පොඩි හිනාවක් කටකොණින් ඇවිල්ලා අපි ඒක දිහා බලාගෙන ඉන්නවා. හැමෝටම වෙන වෙන හොයනවා කණ්ණාඩි දෙක ස්කන්නාඩි දෙක. ඉතින් ඒ වගේ මේකත් එහෙම දෙයක්. මේ කාරණේ එහෙම දෙයක්. මේක නොතේරෙන දෙයක් නෙමෙයි. අර පොඩ්ඩක් නොපෙනෙන තැනකින් තියෙන නිසා ඒක පේන්නේ ළඟම තියෙන්නේ. ළඟම තියෙන්නේ. ඒක පේන්නේ නැති නිසා ඉතින් අර දැක්ක කෙනාට ඉතින් අර ඔළුවේ තියෙන කණ්ණාඩි දෙක එයාට පේන්නේ නැහැ. අනිත් කෙනාට පේන්නේ. ඒ වගේ පුංචි සිනහාවක් කියලා. ඒ පෞවෙන් මිනිස්සුනේ හොයන්නේ කොහෙද? ඒක තියෙන්නේ වෙන කොහෙද කියලා ඉතින් ඒක පේනවා. ඇත්තන්ට ඇහැ ළඟම තියෙන නිවනනේ තේරුම් ගන්න බැරි. ඇහැ ළඟ තියෙන නිවන. දැකීම ආරම්භ වෙන තැනමයි නිවන තියෙන්නේ. කොතනින් දැකීම ආරම්භ වෙන්නේ? දැකීම ආරම්භ වෙන තැනමයි නිවන තියෙන්නේ. ඒ නිසා තමයි දැක්කහ දැක්ක විතරයි කිව්වේ ඒකයි. ඒව කාරණා හැටියට ගන්න එපා. මොකද දහම් කරුණු කියලා දෙන්න පටන් ගත්තාම අර මේ තනිකර මේ මෙමරි එකට තමයි දාගන්න බලන්නේ. ඔක්කොම විදර්ශනා කරන්න පටන් ගන්න නැහැ. දැක්කහ දැක්ක පමණයි කිව්වේ දැකීම ආරම්භ වෙන තැනමයි නිවන තියෙන්නේ. අර දැකීම විඥානගත වෙලා බලන්නේ නැතුව දැකීම නිරෝධගත වෙලා බලුවනම් ඉවරයි. දැකීම නිරෝධගත වෙලා බලුවනම් ඉවරයි. නිරෝධගත වෙලා බලන්නේ කොහමද? ඒක අර සක්කාය දිට්ඨිය නැති වුණාට පස්සේ උදා වෙන තත්වයක් නිසා ඒක හදලා මවලා කරන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. සිතේ ස්වභාවය හිමයි. දැන් දැකීම ආරම්භ වෙන්නේ අපේ මුහුණතින්. මුහුණ පේන්නේ ඇහැට. එතකොට අපේ දැන් මානසික ඥානමය දර්ශනයත් අපි හිතමු මුහුණක් වගේ කියලා. ඒ මුහුණතේ ඉඳලා බලනෝ තමන්ගේ දැකීම් ස්වභාවයේ ශක්තියින් ගලාගෙන යන මුහුණත පේන්නේ. ඔබ සොයාගත යුත්තේ ඔබේ මුහුණ. තමන්ගේ මුහුණ බලන්න පුරුදු වෙන්න. දැන් ඔය සිත පේනවා එහෙම කියලා කිව්වට මේ සිත පේන්නේ. සිතට පේන දේවල් තමයි සිත කියලා තේරුම් ගන්නදී. ඇහැට පේන දේවල් මිසක් ගැන මිසක් අපි කතා කරන්නේ ඇහැ ගැන නෙමෙයිනේ. මේ මොහොතේ වුණත් ඔබට ඇහැට පේන දේවල් ගැන යම් යම් දේවල් කියන්න හැකියුණා. ඇහැ ගැන මුකුත් කියන්න බෑ. ඒ වගේ සිත ගැන සිත කියන්නේ ප්‍රභාස්වරයි. ඇහැ දිහා හරියට බැලුවොත් මුකුත් කියන්න බෑ. දැන් අපි හිතමුකෝ ඇහැ දිහා බලනවා කියලා අපි බැලුවහම මේ සුදු ඊනියාව පෙරුණාම ඒක ඇහැද? නෑ, එතනින් නෙමෙයි දැකීම පටන් ගන්නෙ. ඊළඟට අපි කළු ඊනියාව දිහා බලනවා, ඒකත් ඇහැද? නෑ, එතනින් නෙමෙයි මේ දැකීම ආරම්භ වෙන්නේ. දැකීම ආරම්භ වෙන්නේ කොතනින්ද? දැකීම ආරම්භ වෙන තැනින් ඒක මේ හිනායන කාරණයක් නෙමෙයි, ගැඹුරු කාරණයක්. දැකීම ආරම්භ වන්නේ කොතනින්ද? දැකීම ආරම්භ වන තැනින්. දැන් වෙන තැනක් කිව්වොත් දැකීම ආරම්භ වෙන්නේ අහවල් තැනින් කියලා, එතකොට ඇහෙන් තව තැනක් බලනවා. තේරුණානේ? දැකීම ආරම්භ වන්නේ මේ කළු ඉංගිනියාවෙන් හරි කියලා කිව්වොත් එහෙම ඇහෙන් කළු ඉංගිනියාව කන්නාඩීකින් ගිහිලා බලනවා. එතකොට දැකීම ආරම්භ වන්නේ දැකීම ආරම්භ වන තැනින් කියලා කිව්වොත් ඒක ඇත්තත් එහෙමයි. බලන්න ක්‍රමයක් තියනවාද? ගැඹුරු කාරණයක් කියෝක තේරුම් ගත්තා නම් එතනවත් තියෙනු නිවන. බොරු බුත් නෙමෙයි. දැකීම ආරම්භ වන්නේ තැනක් කිව්වොත් එහෙම ඒක බොරුවක් වෙනවා. එතකොට ඒක දකින්නත් තව තැනකින් දැකීමක් ආරම්භ කරන්න එපා. දැකීම ආරම්භ වන්නේ දැකීම ආරම්භ වන තැනින්මයි. ඒ නිසා දිත්තේ දිත්තමත් තන්දුටුවා දුටුව පමණයි කියන එකේ ගැඹුරු අර්ථය ඕක. හරි. ඒ අමාරු සෑහෙන අමාරු ලොකු මෙහෙයවීමක් ලොකු නුවණක් තියෙන්න ඕන. මොලේ හොඳ ස්නායු ක්‍රියාකාරීත්වයක් සිදු වෙන්න ඕන. මහ මොලේ ක්‍රියාකාරීත්වය අවදි වෙන්න ඕන. ඔය නිහඬියාව භුක්ති විඳිනවද? ඔය නිහඬියාව තුලින් ඒකේ පරතරට ගමන් කරලා නිවන දකින්නවද? ඔක තාවකාලික නිහඬියාව. තාවකාලික නිහඬියාවක්. ඒකට කියන්නේ සම්මුති නිවන. සම්මුතියෙන් යම් ආකාරයක පුතඥව ඉදීම හිතේ සැනසෙල්ලක් උදා වෙනවා. ඒ ලෝකෝත්තර ධර්මය අසද්දේ. ඒකට කියන්නේ ධර්මයේ ලැබෙන සැනසෙල්ල, ධම්ම ප්‍රීතිය. හරි අවේදීතයිනේ. මොමුකුත් නැහැ මේ. සතුටකුත් නැහැ, දුකකුත් නැහැ. හරිම තැම්පත් සංවර සැනසෙල්ල, සංවර සතුට. ඒක අපි කියන්නේ නිවන් දකින්න පුළුවන් කියලා ඒ ලෝකෝත්තර ධර්මය දැක්කහම. හැබැයි ඉතින් ලෝකෝත්තර වචන අමුතුයි. ඒක පරමාර්ථ ලක්ෂණ පෙන්නනවා මිස සම්මුති වචන වලින් එක මනින්න බැහැ. ලෝකෝත්තර වචන අමුතුයි. තර්කයට ගැලපෙන්නේ නැහැ. ලෝකෝත්තර සත්‍ය අවබෝධ වෙනකොට තර්කය අනිවාර්යෙන් සංසිඳෙනවා. නිවන් දකින්න ඕන තමන්ට භුක්ති විඳින්න. නිවන් දැක්කේ නැති වුණොත් ඒ හැම කෙනෙක්ම කාන්තාවක්. පිරිමියෙක් වේවා, ගැහැණියක් වේවා, ඒ ඕනම කෙනෙක් කාන්තාවක්. කාන්තාවක් කියන්නේ ඇලෙන සුළු කෙනෙක් කියන එකනේ. ඇලෙන සුළු කෙනෙක්, බැඳෙන සුළු කෙනෙක්. මොනවටද? ඉන්ද්‍රියන් පහෙන්ම ලෝකෙට කාන්දමක්. කැමතිද කාන්දමක් කියලා ඉන්නේ? මහත්යත් කාන්දාවක්, නොනත් කාන්තාවක්. ඇයිලා හිටියද නම් කමන්නේ, බැඳලා හිටියද කමන්නේ. විශේෂයෙන් මේ ආත්ම භාවයේ කිසිම කරදරයක් නැති වෙන්නත් පුළුවන් පින්නතුන්ට. හැබැයි සංසාරේ නෙවෙයි. සංසාරය හදාගන්න එපා. ඥානවන්තයා මෙලවත් හදලා සංසාරෙත් හදන ද්විචක්ඛු සංසාරෙත් ඉතින් පිනක් දහමක් කරලා දානයක් මානයක් දීලා ඒත් ඉතින් අවසානේ කොඩි විනයක් කළොත් ඉවරයි ඔක්කොම. ඒ නිසා ඒ පිනුත් මැකෙන්න පුළුවන් අවසාන කාලේ හැරි. ඒ නිසා අපි හිතමුකෝ දනම් මනක් පිනක් දීලා මන භාවනාවක් කරලා උගතිගාමි උණයි කියලා ඊළඟට කොහේ යයිද කවුද? දිවි ලෝකේ වුණත් අර ටයර් එකේ හුලම් බහිනවා වගේ ඔක ටික කාලයක් ගියාම බහිලා බහලා යනවා. ඒ නිසා සංසාරේ හදන්න ඕන. සංසාරේ හදන්න කිසිම අවස්ථාවක කිසිම පින්කමක් නිසා නියතව සම්බෝධි පරායනෝ කියලා නැහැ. සෝවාන් මාර්ගඵලයට ඇරෙන්න කඩන පින්කම් කළත් අපාය යන්න පුළුවන්. ගොඩාක් අය මේ දවස්වල කඩන පින්කම් කරන්නේ ඒකයි. කප්පානි සත සහස්සානි සංගේ දින්නන් අනස්සති කියලා ඕම හරි කඩන පින්කමක් කරගෙන බලනවා. මේ ගොඩාක් ඉතින් හිත සනසවාගෙන දිව්‍ය ලෝකයන්ට ඒක තමයි පුජ්‍යල සංකල්පයක් ඇතුළත් කළාම ඒක සංකල්පනා ආරූඪ ස්වභාවයකින් යනවා. විශ්වාසයේ පදනම් කරගෙන ඒක තමයි ඊළඟට ඔය ගංගා නම් ගඟේ ගිහිල්ලා මේක සුද්ධ වූ ජලය කිව්වාම ඒකේ බැහැලා නාලා ඒකට වැඳලා ඒකේ පීනලා ඒසු පොඩි සතුටක් ලබනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ කාලේ ඇහුවේ එහෙනම් ඉතින් පව් කොච්චර හේදනෝ ඇද්ද මාළුන්ගේ කියලා. ගේම් බාගේ ඒ හරක්කේම läගලමනේ ඉන්නේ ඔබේ සෑහෙන පව් හේදනෝ ඇදිනේ කියලා ඔහු විහිළුවට වගේත් කිව්වා. ඔළුව පෑදේ කියලා. එසොන්ට සංකල්පයක් ඇතුළත් කළාම ඒකේ අමුතු ස්වභාවයක් තියෙනවා. දැන් අවුරුද්ද කියන සම්මුතිය බලන්න. මුළු ටවුන් ඔක්කොම හිස් කියලා දරවල් වල ගිහිල්ලා කොහොම හරි වෙලාවට ලිපපත්තු කරන්නයි කිරිබත් උතුරවන්න තියෙන. ඒක ඉදින් මාත් කරනවා. මමත් කරන එක සම්මුතිය හැටියට තමයි. ඒ වුණාට මට සම්මුතිය දැක්මක් තියෙනවා. සම්මුතිය ගලාද දැක්මක් තියෙනවා. දැක්මක් තියෙනවා. බුදුරජාණන් වහන්සේලා සම්මුති වචන කතා කරාට සම්මුති වචනේ දැක්මක් තියෙනවා. සම්මුති ක්‍රියාවලියක සිටියට සම්මුතිය ගැන දැක්මක් තියෙනවා. ඒකයි වෙනස. මිනිසත් බව ලබලා ඒ මිනිසත් භවයේ තියෙන වැදගත්ම දේ තමයි මේ මාර්ගඵල සත්‍ය අවබෝධ කර ගැනීම. නැත්තම් අනෙකුත් සත්ව ප්‍රජාව හා සමානයි. අනෙකුත් සත්ව ප්‍රජාවත් නිවසක් හදාගන්නවා, කනුව බලනවා, ධර්මල්ලෝ හදලා මැරලා. ලොකු නුවණක් ඕන. මම නම් ධර්ම අවබෝධ කරගත්තේ නුවණින්. නුවණින් අවබෝධ කරගත්තේ මේ ගැඹුරු කාරණේ. හැබැයි ඔබට තේරෙනවා මේක වචනයක් නෙමෙයි, ගාතාවක් නෙමෙයි කියලා. මේකට ලොකු ඥාන දර්ශනයක් ඕන. ඒ නිසා ඉතින් තමන්ට බැරි එක ඉරිසියා කරන්න එපා. තමන් උත්සාහවත් වෙන්න. ඒක තේරෙන වචනෙන් කිව්වොත් කල්පනා කරලා මේ ගැන බලන්න. අපි නිකාම නිකන් එහෙම ඉඳලා අහම අවබෝධ කරගත්තේ නැහැ. පුදුමාකාර විදිහේ කැපවීම කළා. සමහර වෙලාවල් වලට මේක තේරෙන්නේ නැති වෙනකොට ඇඳට නැගලා ඔළුව පල්ලෙහාට දාලා ඉන්නවා, මොළේට ලේ බහිනකොට මොළේ පැහැදී කියලා. මොළේට ලේ අඩු වුණාම තේ වෙනවනේ. ඈ මොලේ හොඳට වැඩෙනවා කිව්වහම කොට්ට ගොඩක් තියන්නේ ටිකක් ඔළුව කඳ සමානව ඔළුව ක්‍රියාත්මක වෙනකොට මොලේ ක්‍රියාත්මක වෙනවා කියලා එහෙමත් ඉන්න කොට්ට අඩු කරලා ඒකත් ඇත්ත කතා නැත්තම් මොලේ හිස් වෙනවනේ ඒ ටිකක් ගමන් කරන කඳට සමානව තියෙන්න ඕන ඊළඟට ඉතින් ඉන්න පුළුවන් නම් ඔළුවෙන් හිටගෙන හරි ඉන්නෝ මේ ටිකක් මොලේ පෑදේ කියලා එහෙම කියනවනේ සමහරලාට. ඒ කියන්නේ මොලේ එක පැත්තක් තියෙනවා කායික පැත්ත, අනික පැත්ත මානසික ඊට අදාළ ජවය. එතකොට මේ තරම් සියුම් කාරණය දැකීමට හැකි මොලයක් දීලා තියෙන්නේ මිනිස්යාට. දීලා නෙමෙයි හැදිලා තියෙන්නේ. දෙන්න කෙනෙක් දෙන්නේ අම්මා තාත්තා දුන්නේ මේ මනුස්සයාට වෙන කෙනෙකුට දුන්නේ නැහැ මේ මොලේ නැහැ කිසිම සත්වයකට මේ මිනිස් මොලේ නැහැ එයාට තියෙන්නේ ඉන්ද්‍රියන් ටික සම්පූර්ණ කරගන්න මහන්සි වෙන්න මොලයක් විතරයි තියෙන්නේ මිනිසාට තියෙනවා ඉන්ද්‍රියන් ඉක්මවා යන්න තියෙන මොලයක් නමුත් ඒක කරන්නේ නැනේ ඒකත් කරන්නේ අර සත්තු වර්ගයේම ඉන්ද්‍රියන් ටිකම පිනෝ පිනෝ ඉන්නවා මොකද සාමාන්‍යයෙන් තලගුවේ ගත්තත් කබරේ ගත්තත් කුරුල්ලෙක් ගත්තත් සරපේක් ගත්තම මොනවද කරන්නේ? එහෙන් බලාගෙන ගිහිල්ලා ගොදුරක් කන. ගොදුරක් ගන්නවා. ඊට පස්සේ හාමිනේ කෙනෙක් හොයා ගන්නවා. ධර්මවල ටිකක් අදිනවා. ඉතින් සාමාන්‍ය ගතිනේ සාමාන්‍ය දේවල්. ඉතින් මිනිස්සුත් ඕකටමනේ මැරෙන්නේ. මිනිසෙක් වුණා කල්පනා කරනවා අනේ මං ඒත් වගේ දෙයකටම පමණක් ජීවත් වෙන්නේ නැතුව ඉන් එහා දෙයක් ඉන් එහා වැඩගත් දෙයක් මම ස්වාගත යුතුයි කියලා. දැන් මොකද මේ ලෝකෝත්තර ශක්තියට තමන් නොපිවිසෙන්නේ? හේතුව අන්ධකාරයේ සැඟවුණු කෙලෙස් ධර්මතා තව ඇති නිසා. අන්ධකාරේ කෙලෙස් සැඟවුණු නැති නිසා. හරියට මට මතක් වෙන්නේ නූතන විද්‍යාවෙන් කිව්වොත් කම්පියුටර් එකක පාස්වර්ඩ් එකක් වගේ කියලා. පාස්වර්ඩ් එකේ කොහේ හරි ඩොට් එකක් හරි අඩු වුණොත් ගහුවට වැඩ කරන්නේ නැහැ. ආයි පාස්වර්ඩ් එක දෙන්න කියනවා. ආයි දෙන්න කියනවා. ඉතින් ඒත් කල්පනා කරනවා මම හරි එකනේ දැම්මේ. කෝ නෑනේ වැඩ කරන්නේ කියලා. ආයි දීල බලන්න. නෑ. ඉතින් ඒක තමයි අපේ සමහරලාට මොලේ වැරද්දක් කළත් කම්පියුටරේ වැරද්දක් කරන්නේ නෑනේ. එයා හරියට දත්ත. එයා ගත්තොත් ගත්ත විදිය තමයි. ඒ වගේම තමයි ඔය ඇත්තන්ගේ පාස්වර්ඩ් එකේ මොකක් හරි වැරද්දක් තියෙනවා. නිවන් දොර ඇරෙන්නේ නැති පාස්වර්ඩ් එකේ වැරද්දක් තියෙනවා. ඒක නේද හිතනවා නෑ ඉතින් මං හරිනේ ඉලක්කම් ටික අකුරු ටික ගහුවා හරිනේ පාස්වර්ඩ් එක මොකද ඇරෙන්නේ නැති නේද මොකක් හරි වැරද්දක් ඇති. ඒ වැරද්ද නිසා එකපාරක් දෙපාරක් තුපාරක් වර්ධිනව නම් පොඩක් හැරිලා බලන්න කියනෝනේ මොකද්ද කියලා. මටත් එහෙම වුණා මම ඇඩ්‍රස් එකට ඊමේල් ඇඩ්‍රස් එකට පාස්වර්ඩ් එක දෙනවා එන්නේ මම බලනකොට මේ වෙන ඇඩ්‍රස් එක පාස්වර්ඩ් එකක් ගහලා තියෙන්නේ ඒක නිසා නේ කරලා නැත්තේ ඉතින් හන්නේ මම බැලුවා මොකද කියලා ඉතින් මට ඒ වෙලාවේදී මතක් වුණා මේ නිවනත් මෙහෙම නේද හරි කියලා හිතාගෙන කොච්චර උත්සාහ කළත් එහෙන් රිජෙක් වෙන්නේ වරද්දක් ඇති නිසා එහෙනස ඔබ හිතන්නේ වුණනම් මොකුත් වැරද්දක් නැහැ නේ පේන මායි. පේන මායි මේ නැති වෙන්න පුළුවන් නොපෙනන මායි මේ හැරි තියෙන වැරද්ද හොයන්නවා. පෙනෙන වැරද්ද විතරක් නේ වැරදි කළාමදි නොපෙනෙන වැරදි පවා සොයන්න ඕන. ඒකට කියන්නේ අලු යට ගින්දර හොයනවා කියලා. දෙස්සර උදාහරණ කිව්වේ එමය. පිටින් බෙන්නේ හොයාගන්න පුළුවන්. අම්මලේ මිතුවා අම්මේ ලිප නිමිලනේ කිව්වා ඔව් විඳ මංගොල්ල කියලා මේ ටක් ගාලා ගිනි අඟුරක් පොඩි පොකුරක් එකකින් හොයා ගන්නවා හොයාගෙන ආයි ලිප දාලා ඒ වගේ තමයි ඇත්තන්ගේ නීවරණ ධර්ම තියෙනවා වැසී ගිය ධර්මතා තියෙනවා නිර්වාණ නීවරණ ආවරණය වීලයි තියෙන්නේ වැහිලයි තියෙන්නේ මොනවයින්ද? කෙලෙස් වලින් වහගෙන ඉන්නේ. සන්තෝෂයිනේ. හෑ? සන්තෝෂයිනේ කෙලෙස් වලින් වහගෙන ඉන්නකොට නිවන. ඒ කියන්නේ රහතන් වහන්සේ පාගල මඩේ ඔබලා තියෙන්නේ. නැගලා ඉන්නේ රහතන් වහන්සේගේ ඇඟ උඩ. ආ පාප කර්මයක් කරන්නේ ඔයගොල්ලෝ ලේසි නෑ. ඈ පාගල දාලා තියෙන තමා ළඟ ඉන්න රහතන් වහන්සේ පිටගෙන නෙමෙයි, තමා ළඟ ඉන්න තමන්ගේ රහතන් වහන්සේ තමන් පාගල ඉන්නවා. ඒ මොකද එයා කියනවා ඔය රහතන් වහන්සේට වඩා මට වටිනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතිවිලි මට වටිනවා කියලා අර මෝඩයා රහතන් වහන්සේ පාගල. එයා යම් කිසි දවසක තේරුම් ගත්තොත් මේක මායාවක්, මරීචි ධම්මා සංඥා මරීචික, මේක මායාවක් මිරිඟුවක්, මේක පස්සේ දුවන්න හොඳ නෑ, මේක පිපාසයෙන් නිවන මාර්ගය නෙමෙයි. දැන් ওই මිනිස්සු දුවගෙන යන කෙලෙස් පස්සේ දුවගෙන යනවා. දුවගෙන ගියාට කවුරුවක්වත් පිපාසයෙන් නිවා ගන්නවා. නිසා හරියට තේරුම් ගන්න මේක මරීචි ධර්මයක්, කෙලෙස් පස්සේ දුවන්න හොඳ නෑ, මම නතර වෙලා ජීවිතේ දිහා බලන්න ඕන කියන නුවරට ගන්න ඕන. මොකද ඇති වෙනෝනේ ආත්මීමාන්නේ වගේ දේවල් ඇති වෙනවා. ඒත් කෙලෙස් පස්සේ දුවනවා. හැමෝම ඉදිමිලා ඉන්න, එකිනෙකා පරයා බලන්න මහ පුදුම දෙයක් තියෙන්නේ. පුදුමාකාර. දැන් මගුල් ගෙදර යනකොට කට්ටිය ඉදිමෙන්නේ නැද්ද? ඉදිමිලා යන්නේ. ඈ ඊට ඉස්සරින් දාසේ රීබෝරින් කරනවා, ඊට පස්සේ බෝරින් කරනවා, ඔක්කොම කරලා ඒ ඔක්කොම කරලා ඇවිල්ලා මේ මේකප් දාලා ඉදිමිලා යන්නේ. නේ ඒ කියන්නේ ඒක තමයි ඉදිමීම කියලා කියන්නේ. දාසකුත් යනකොට ඒකේ දිහා හැඩ බල බල ගොත ගොතා හදා හදා යනවා කියලා කියන්නේ තමන්ගේ තුල තියෙන ඉදිමීම. ඒක නැති වෙන්නේ සත්‍ය අවබෝධයෙන් පස්සේ. ඊට පස්සේ යා දැන් මම ඇඳුමක් අඳින්න ඉන්නේ එච්චරයි. මන්සරිපු දෙකක් දාන කකුල් දෙකේ පහසුවට අර අඥාන රැලේ ඉස්සරහින් යන කෙනෙක් වෙන්න ඕනේ නැහැ. දැන් මෝ රැලක් දුවගෙන යන විරුංගුව පස්සේ ඕක ඉස්සරහින් දිව්වයි කියලා වැඩක් තියෙනවද? ඉස්සරහින් දිව්වයි කියලා ඒ හම්බෙන්නෙත් එයාට විරුංගුවනේ. ඉතින් ඒ නිසා මේ විරුංගුව පස්සේ දුවගෙන යන රැලේ ඉස්සරහින් දුවන්න ඕනේ නැහැ. නතර වීමයි පණ්ඩිතකම. දැන් අඥාන සමාජේ නම් දිවීමයි පණ්ඩිතකම. ඥානවන්ත සමාජේ නතර වීමයි. අඥාන සමාජයේ වැඩියෙන් කෑ ගහන කෙනයි පඬිතයා වෙන්නේ. ඥානවන්ත සමාජයේ නිහඬ වෙන පුජ්‍යලයයි පඬිතයා වෙන්නේ. ඒ නිසා ඔබ බුදුවරුන්ගේ, රහතන් වහන්සේලාගේ, පඬිවරුන්ගේ පඬිතෙක් වෙන්න පුරුදු වෙන්න. මම කිව්වේ ඒකයි. අර මම දවසක් වෙනකොට බස් එකක් එන අතර නතර කරනවා. ඒ එතන තියෙන ඔය මොනවද මේ බියුටි සලෝන් එකක්, ඒකේ ගහලා තියෙන ලිස්ට් එකක්. මං හිතුවා මේක ගරාජ් එකක් කියලා. මම මොයි බෝරින් කරනවා, රීබෝරින් කරනවා, ඒ වගේ දේවල් තියෙන ගරාජ් වලදී. ඉතින් මම බැලුවා මොකද්ද මේ කරලා ඉතින් කියන්නේ කියලා. මොනවාරි වෙන්නේ නැති, මොනවාරි ඔන්ඩිටරි මොනවාරි කරන දෙයක් වෙන්නේ නැති මේ මොනවාරි. නමුත් එහෙම දේවල් තියෙන, මොනවද කරනවද මන් දන්නේ නැහැ. මොන අංගලින් දාලා තියෙනවා මං අහලා තියෙන වාහන ඒව එහෙම කරනවා කියලා. මිනිසුන්ටත් එහෙම කරනවා කියනවා මෙතනකට හිටියේ දෙන්නේ. I think ඒකයි. එතකොට නිවනේ තියෙන ස්වභාවයට අපේ අධ්‍යාත්මික ඥාන දර්ශනේ හැඩගස්ව ගන්න ඕන. දැනට තියෙන්නේ අර පටිච්ච සමුප්පාදේම පෙන්නන විදියට සංස්කාර රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේක හදාගන්න උපාදානය කරගන්න අල්ලගන්න ක්‍රමයට හදලයි තියෙන්නේ. එතකොට උපාදානයේ නොවන පැත්තට කරකවන්නේ දැන් තියෙන්නේ තමන්ගේ මනස. උපාදානයේ නොවන පැත්තට කරකවන්නේ තියෙන්නේ. උපාදානයේ වෙන පැත්තට නෙමෙයි. දැන් අපි ආගම් 100ක් ගත්තත් ඒ 100ෙම තියෙන උපාදාන පැත්තට කරකවන එක. මොන දෙයක් ගත්තත් ඉන්ද්‍රිය විෂය පුජ්‍යලයා කරකවන්නේම උපාදානයේ පැත්තට. උපාදානයේ නොවන පැත්තට කොහොමද කරකවාගන්නේ? ආ මට එපා, ඌව මට එපා, මං ඌවට කැමති නෑ. එහෙම හිතියම උපාදානය වෙන්නේ නැද්ද? ගැටෙනවනේ එතකොට. එතකොට උපාදානය වෙනවා. එතකොට මොනවා හරි අදහසක් ගන්න ඕනේ මං එහෙම නෙමේ මෙහිමයි ඉන්න ඕන කියලා. මොනියම් හෝ විදියක සංකල්පයක් ගන්නවා. ඔය හොඳට තේරුම් ගන්න මොනියම් හෝ විදියක කියන වචනේ ගැඹුරු ගල කිව්වේ ඒකයි. මොනියම් හෝ දර්ශනයකින් මොනියම් හෝ විදියක ඒ මොන විදිය වුණත් ඒකට අයිති අදාළ වෙනවා එතකොට. එයා ගන්නවා අදහස. ගත්ත ගමන් කොහෙද වැටෙන්නේ? ආයි අවිද්‍යා පත්‍ය සංඛාරා තමයි. මොකද මිනිස්සෙකුට බෑ ඉන්ද්‍රිය විශ්ේ ඉක්මවා යන්න. මිනිස්සෙකුට බෑ ඉන්ද්‍රිය විශ්ේ ඉක්මවා යන්න. යා පැටලිලා පැටලා ආය වැටෙන්නේ කොහොල්ල උඩියට. ඒකයි උපමා කළේ නිලමැස්ස කොහොල්ල ගුලිය ඇලුනා වගේ. එයා තියන්නේ මායි ගැලවෙන්න කොහොල්ල ගුලිය. හාව කොහොල්ල ගුලිය ඇලුනා වගේ. එයා තියන්නේ මායි ගැලවෙන්න කොහොල්ල ගුලිය. මිනිස්සුන්ගේ ඒ නිසා තමයි කුඩා කාලේ ඉඳලා වයසට යනකොට ඇලීම් ගැටීම් වැඩි. වයසට යනකොට ওই තරුණ අයට වඩා මහ ප්‍රබල මහ කුණු වෙච්ච ඉරිසියාවක් තියෙන්නේ. උපාද ගම්මලාටත් මහතුරුන්ට කාටත් පටන් ගන්නවා. ධර්මයේ හිටියත් පන්සලට ගිහිල්ලා වුණත් ඒ පින්කම් කරන්නේත් මහා අස්මිමානයකින් ගහගන්නු පින්කමට අඩපිරිකරට බෝට්ලෑල්ලට හරි උජාරු. ඒ නිසා පින්කම් කළත් අපාය යන ලේසි වෙන්නේ. එහෙමක් නැතුව සද්ධාවෙන් කටයුතු කරන අයට අපි බොහොම ගරු කරනවා, බොහොම අගය කරනවා. නුවණැතිව දැන් මෙහාට මේ උපකාරක හිමේ කරපු පින්වතුන් ඉන්නෝ බෝට් ලෑලි ගහලා නැ කොයිම පාත් නැ කිසිම කෙනෙක්ගේ බෝට් ලෑල්ලක් නැ කියලා තියෙන ඕනේ නැ ගහන්න කියලා මාත් කියලා තියෙන මං ගහන්නෙත් නැ කියලා. ඉතින් ඒ නිසා මේ හොඳයි ඒගොල්ලෝ බොහොම අනාගහිත චිත්තෙන් මේ සාවින් වහන්සේගේ ප්‍රයෝජනය සඳහා ඔබ වහන්සේගේ මහන්සිය සඳහා උපකාරක වෙන්න කියලා කටයුතු කරනවා. එහෙම මාන්නිය වැඩවල මම උදව් ගන්නෙ නෑ. දෙනේම මම වරුණා කරලා මේ එයාගේ මාන්නේ තියලා අර මුරුන් ගැති තියලා උදව් ගන්නෙ නෑ. අපෝ මට වැඩන්නේ. එහෙම වැඩන්නේ. හිතේ සතුට ප්‍රසාදනීය ගුණය ඇති වෙනවා නම් ඒක තමයි මහා පිංකම. දැන් බලන්න මේ සමහර පින්නතුන්ට මහා කටින පිංකමක් කරලා ඇති කරගන්න මානසික සැහැල්ලුවට වඩා දෙයක් භාවනාත්මක වැඩසටහනකින් ලබන්න පුළුවන්. ඉතින් එහෙමනම් විශාල පිනක් ඔහු ලබාගෙන තියෙනවා. ඒකයි බුදුහාමුදුරු පෙන්වේ මෛත්‍රී විහරණය වඩනවා නම් අසුරු සැන අර බුද්ධ උපස්ථානයක් කළා වගේ මහ වටිනාකමක් තියෙනවා කියනවා. සෝහාන් මාර්ගඵලය ලැබනවා නම් ලෞතර බුදු කෙනෙකුට සියක් අවුරුද්දක් උපස්ථාන කළාට වඩා වටිනවා. ආඩම්බර වෙන්න ඕන. තමන් හොඳ උතුම් කාර්යයක් උතුම් දෙයක් ලැබුවා ගත්තොත් එයාට ආඩම්බරයක් ඇති වෙනවනේ. උදාහරණ වාක්‍යයක් කියන්න පුළුවන්. දැන් අපි ඒක ධර්මනා ඉගන්ලා තියෙන්නේ ආඩම්බර වෙන්න එපා, නිහතමානී වෙන්න, පාපිස්සක් වගේ වෙන්න කියලානේ. ඒත් මට හිතෙන්නේ ඕක අනිත් පැත්ත කියන්නේ. ආඩම්බර වෙන්න, ඔටුන්නක් වගේ වෙන්න, දේෂ්ඨ වෙන්න. බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන එකක් අපේ මිනිස්සු කියන්නේ තව එකක්. දැන් බුදුහාමුදුරුවෝ උපද්දී අවස්ථාවේදී ආදර්ශය පෙන්වන්නේ අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හම සෙට්ටෝ හමස්ස ජෙට්ටෝ හමස්මි කියලා පෙන්වන්නේ. ඉතින් අපේ කියන්නේ නියතමානී වෙන්න, සෞදි අරාබියන්න වළං හෝදන්න කියලා කියන. ඉවරයක් නෑ. ඒ කියන්නේ මනස ප්‍රබුද්ධ වෙන්න ඕන, මනස ශක්තිමත් වෙන්න ඕන, පෞරුෂාත්මක බලයක් මිනිස්සෙක් ළඟ තියෙන්න ඕන. ඒ බලයෙන් බැලුවොත් තමයි තියෙන්නේ. දැන් ස්වාමින් වහන්සේ කෙනෙකුට වුණත් ඔහේ සද්ධාව පමණක් තිබුණොත් එහෙයි ස්වාමීන්, එහෙයි ස්වාමීන්, එහෙයි ස්වාමීන් මැරෙනකම් එහෙයි. වැරදි ස්වාමීන් කියලා හිතෙන්නේ නැහැ. එහෙම වෙන්න බැරිද ස්වාමීන්, මෙහෙම වෙන්න පුළුවන් නේද කියලා අහන්නේ. ශක්තියක් නේ. අර අපි තරහ මතු කර ගන්නවා වගේම, කෙලෙස් මතු කර ගන්නවා වගේම, ඔබේ හිතින් ඉස්සරහට ගන්න නිවන මතු කළා. නිවන මතු කළා. දැන් Tamanට බණින කෙනෙක් හිටියනම් එහෙම ටිකෙන් ටික ටිකෙන් ටික මතු වෙන්නේ තරහ. දැන් බණින කෙනෙක් නෙමෙයිනේ ඉස්සරහ ඉන්නේ. මම තරහ මතු කරන කෙනෙක් නෙමෙයි, මම නිවන මතු කරන කෙනෙක්. මේ ධර්මයේ අහන්න 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 මතු වෙන්නේ මොකද්ද? නිවන. එහෙම නැත්නම් සිත් මනාප වෙන ස්ත්‍රියෙකුට පුරුෂයෙක් හරි, පුරුෂයෙකුට ස්ත්‍රියක් හරි හිටියනම් එහෙම ටික ටික කතා කරන්න 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 මතු වෙන්නේ රාගය. එහෙම වෙනවා. එහෙම නැත්නම් තව මිනිස්සෙක් ඇවිල්ලා තමන්ගේ තියෙන මේ තියෙන දේවල්, වටින දේවල් ගැන ඔක්කොම ඔක්කොම කියාගෙන කියාගෙන යනකොට මතක් වෙන්නේ අරයට ඊරිසියා. සමහර ඊරිසියා මතු කරන්නම කියනවා. එයාට ඇත්තෙත් නැහැ. ඇත්තෙත් නැහැ. මේ බොරුවට කියනවා මට පුතා එංගලන්ත ඉඳන් ලක්ෂ 5ක් ඉවල තිබ්බා, මං එපාම කිව්වා. ඊට පස්සේ දුවත්තව ලක්ෂ 10ක් දාලා තිබ්බා. මට මේ කරන්නේ මොනවද කියලා කල්පනා කර කර ඉන්නේ කියලා ඒක බොරු කියන්නේ නැහැ. ඈ ඉරිසියා මතු කරන්න ආරයි අනිත් එක්කෙන. එහෙමත් තියෙනවා තව මිනිස්සෙක් කරේ ඉරිසියාද? කොහොමත් අපේ මිනිස්සු වැඩි දිනෙක ඉන්නේ එහෙමයි. අඳින්නේ පළඳ ඉන්නේ, කණ්ඩි බොන්නේ, යන්නේ ඉන්නේ, ඔක්කොම කරන්නේ අනිත් කෙනාට ඉරිසියාද තියෙන. ගේ හදන්නෙත් ඒකට. ඒක නෑ ඉච්චර හොඳ වැඩක් නෙමෙයි. ගයක් හදන්න ඕන පහසුවෙන් ඉන්න, ලස්සනට ඉන්න, පිළිවෙලට ඉන්න. අර චේතනාව එහෙම තිබුණොත් එහෙම ඒක බරපතල වැරදි. ඈ බරපතල වැරදි. මෝඩ මිනිස්සු කරන දේවල්, අඥාන ජනයා කරන දේවල් ඥානවන්තයි කරන්න ඕනේ. නිතරම බලන්න නොපෙනෙන පැත්ත, නුදුටු පැත්ත. ඒ එයා තමයි ගමනක් කියන්නේ. පේනවට වඩා දෙයක් බලන කෙනා, දන්නවට වඩා දෙයක් සොයන කෙනා තමයි ගමනක් යන්නේ. භෞතිකවාදී ක්‍රමයට බැලුවත්, අධ්‍යාත්මිකවාදී ක්‍රමයට බැලුවත් එයා තමයි ගමනක් කියන්නේ. ඒක දෙපැත්තටම ගලප ගන්න පුළුවන්. ඉතින් ඔය පින්නතුන්ට තියෙන භෞතිකවාදී ගමනක් නෙමෙයි නම් ඒක අධ්‍යාත්මික පැත්තට යොමු කරගෙන අධ්‍යාත්මයෙන් බලන්න. ඔව් සසර සංසාර එහෙම නැත්නම් මනෝ විඥාන ධර්මයනේ. දැන් කාය විඥාන ධර්මය කියන එක හොයන්න දෙයක් නැහැ. ඒක සරලයිනේ. එහෙම ගැහුවාම දැනෙනවා. ඉදි කට්ටක් තිබ්බාම දැනෙනවා. ඒකට කාය විඥාන ගුණය. ඇහක් දැක්කම තියෙනවා.
යම් ආකාරයක අප්‍රසන්න දේ ප්‍රසන්න දේ ඒක ස්වභාවයක් හැටියට තේරෙනවා. ඒක සිපක්ෂයක් නැහැ. කාය විඥාණයටත් ඒ දෙක හොඳටම තේරෙනවා. නමුත් මහා පිළිකුල සහ සතුට ඇති වෙන්නේ සංසාරික මනෝවිඥාණය ඔස්සේනේ. ඒ කියන්නේ මේ උපාදාන ශක්තියේ න්‍යායෙන්නේ. ඒ උපාදාන ශක්තියේ න්‍යාය වැඩ කරන්නේ සංසාරික විඥානේ සමග.
ඒක ආශ්‍රිතවදීන හොබේ
ඔය හැනේ හැමතිස්සෙම අපි දන්නවට වඩා දෙයක් හොයන එක ගමනක් යන එක හොඳයිනේ. දැන් මම දන්න දෙයක් තමයි මට නිවන් දකින්න කම්ම මන් ළඟ අඩුවක් තියෙනවා. රහත් වෙන කම්ම මන් ළඟ අඩුවක් තියෙනවා. ඒ අඩුව හොයන්න. ඒ අඩුව නොවන නිසායි අඩුව නිසායි මට මේ රහත් භාවය මා තුළ නැත්තේ. මට ලැබුණේ නැත්තේ. නිවන දෙස බලන්න. නිවන දෙස කොහෙද තියෙන්නේ? අජාත අද්භූත අකතං අසංකතං කියන පැත්ත නිතරම බලන්න. රය දහවල ඉක්ම වූ රහතුන් සොයන්න. රය දහවල ඉක්ම වූ රහතුන් හැම මොහොතකම හොයන්න ගෙදර ගිහිල්ලා. ඒක තියෙනවනම් හැම මොහොතකම හොයන්න. අජාතං අද්භූතං අකතං අසංකතං කියපු ධර්මයේ තියෙන රය දහවල ඉක්ම වූ කියන එක. රය දහවල ඉක්ම වූ තැන ඒක හරියට යථාව බෝධ කරගන්න ඕන.
වැරෙනා තේරෙන්නේ කොච්චරද
කියලා
ඒකේ. ප්‍රයදහ දෙකක් තියෙනම
තේරෙන්නේ නෑ නෑ. ඔව්. විශේෂයක් මුකුත් නැහැ. ඒ ධර්මතාවය ඈතින් දැකීම සහ ආත්මීයකරණය කර ගැනීම කියන්නේ ඔව් ඉන්න පුළුවන්. ඒක 24 පැයේ සහ 365 දවසේ ක්‍රියාත්මක වෙන තත්ත්වයට. හදාගන්න. ඒ කියන්නේ ජීවිතේ පුරාම නොනස් වෙන දර්ශනයක් බවට පත් වෙන සංකල්පයකින් මෙහෙයවන දර්ශනයක් නොවන මට්ටමට අවබෝධාත්මක දර්ශනයක් බවට පත් කරගන්න. ඒක තමයි ධර්ම අවබෝධ කරගන්නවා. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ කරගන්නවා. අවබෝධ කියන්නේ දැන් බෝධි කරගන්නවා කියලා කියන්නේ ලබා ගන්නවා. අවබෝධ කරගන්නවා කියලා කියන්නේ බෝධි කර නොගෙන අවස්ථාව. අතහරින එකට බෝධ කියන්නේ ගන්නවා, අවබෝධ කියන්නේ අතහරිනවා. අතහැරිය තැන ඉතිරි නැත. ඉතිරි නැති නිවනක්. නිවනට වචනයක් අපි නිවන කියලා කිව්වට නිවන තුල වචනයක් නැහැ. සංකේතයක් නැහැ. හැඩයක් නැහැ, වර්ණයක් නැහැ. නිවනට නමක් දිව දෙන්නට පුළුවන් කමක් නැහැ. දිව නොහැකි. අබා දෙන්නට බෑ. හොඳයි. දැන් නිවන ගැන කරුණු හොයාගෙන තියෙනවා. දැන් මාවත ගැන කියලා තියෙනවා. මාවත ගැන දැන් යන තියෙන්නේ පිළිපදින එක තමයි. ධම්මානු ධම්ම ප්‍රතිපatti කියන්නේ ඒකයි. දැන් ධහම හොඳට තේරුම් ගත්තනම් ඒ ධර්මයට අනුව හැල ගැස්වා ගැනීමයි කරන්න තියෙන්නේ. දැන් පුළුවන් එදිරි ගිහිල්ලා ඒ හඩ ගැස්වා ගැනීම කරන්න. ආයි ධර්මයේ විඥානයෙන් සංඥාවෙන් ඈත් වෙනකොට ධර්ම සංඥාව ආයි පොඩ්ඩක් ඇති කර ගන්න තමයි අපි මේ වගේ දේවල් කරන්නේ. නමුත් ඔබට තේරෙනවා ඇති ඔබ මෙතෙක් කාලෙවත් අහන බන භාවනාවලින් ඔබේ විඥානයේ තුල සිදුවෙන දෑ නෙමෙයි මේ අනුශාසනාවලින් වෙන්නේ. ඒවා හුදෙක් තවත් අධ්‍යාපනයක් උගත්කමක් පමණයි. හිත පිළිබඳව ඉලක්කම් වලින් ඔක්කොම ටික දැනගත්තත් සැනසීම ලැබෙන්නේ නැහැ. හැබැයි අපි මෙහෙදී නම් ඉලක්කම් වලින් එකක්වත් කියලා නොදුන්නත් ඔබට සැනසීම උදා කරගන්න අවශ්‍ය මාර්ගය නුවණ මෙහෙවන කෙනෙකුට ලබා ගන්න පුළුවන්. උගත්කමයි ප්‍රඥාවන්තකමයි කියන්නේ දෙකක්. ඉතින් අපිට ඌමනා වෙන්නේ මේ වෙතෙන්දි නිවන් දැකීමට ඌමනා වෙන්නේ උගතුන් නොවේ ප්‍රඥාවන්තයි. උගතුන් කියන්නේ උකහා ගන්න අය. ප්‍රඥාවන්තයෝ කියලා කියන්නේ උකහා ගන්න අය නෙමේ, ප්‍රත්‍යක්ෂ කරන අය. ඒ නිසා උගතෙක් කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙන කෙනෙක් නෙමේ. ඒකයි නීතිඥයොත් වැරදි වැඩ කරන්නේ, ඒකයි නඩුකාරය වැරදි වැඩ කරන්නේ, ඒකයි වෛද්‍යවරු ලෙඩ වෙන්නේ, ඒකයි. මොකද උගතෙක් කියන්නේ ප්‍රඥාවන්තේ නොවන නිසා. ඉතින් සංවරය කියන එක ආරම්භ වුණාම අධ්‍යාත්මය තුලින් එයාට මේ ලෝකේ තියෙන මොනම නීතියක්වත් මොනම දහමක්වත් කිසිම බලපෑමක්වත් ඕනේ. මේ මිනිස්සයා හරිම ස්වභාවික කෙනෙක් බවට පත් වෙනවා. හරිම ස්වභාවික විවෘත මනසක් බවට පත් වෙනවා. මේ විවෘත මනස පුදුමාකාර සැනසෙලදායක මනසක්. තමන්ට, සසරට, අනුන්ට, හැමෝටම වෙනවා. ඉතින් ලොකුම සම්පතක් ලබාගත්ත ලොකුම ධනයකට හිමිකම් කියන කෙනෙක්, වටිනාම ධනයට හිමිකම් කියන කෙනෙක් දුප්පත් කෙනෙක් නෙමෙයි. දුප්පත් නෙමෙයි. කොච්චර සම්පත් තිබ්බත් අසහනෙන් ජීවත් වෙනවා නම් එයා දුප්පතෙක් නේ. ඈ හදන්නේ නැහැ නේ. එතකොට අසහනෙන් ජීවත් වෙන්නේ නැහැ කියලා සමහර අය සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරනවා. සතුටුදායක දේවල් හැම දෙයක් බලං කරගෙන. නමුත් ඒවා ආතතිවලට තමයි ආයේ පෙරලෙන්නේ. ලෝකයේ මහා සුප්‍රසිද්ධ ධනවතුන්ට උනේ ඒක. ඈ දැන් ලෝක ප්‍රකට මයිකල් ජැක්සන් කියන මේ මහත්යතුමාත් උනේ මොකද? ලෝකයේ තියෙන සතුට වෙන්න පුළුවන් හැම දෙයක්ම ලං කරගත්ත ඔහු ආතතියටපත් වුණා. එසා මිනිසුන්ගේ සම්පත් තුනත් සතුට වුණත් ආතතියකටපත් වෙන්න පුළුවන්. මානසික අසමතුලිතතාවයකට, අසමබරතාවයකටපත් වෙනවා. ඒකද කියනවා ආතතිය. ඒ නිසා මනස ඉක්මවා ගියපු කෙනෙක් එහෙමපත් වෙන්නේ නැහැ. ඒ අය ක්‍රීර්තිය ප්‍රසිද්ධිය අල්ලගෙන නැහැ. ඒක කවුරුත් බින්දත් කමක් නැහැ. එයා ධන සම්පත් ඒවම මුකුත් අල්ලගෙන නැහැ. ඒක කවුරු බින්දලා දැම්මත් කමක් නැහැ. එයාට යන්න මාර්ගයක්වත්, ආව මාර්ගයක්වත්, ඉන්න මාර්ගයක්වත් මායයට හොයන්න බෑ. පුතඥයන්ට හොයන්නත් නෑ. මාර්ගයක් නෑනේ. ආපු පාරකුත් නෑ, ගිය පාරකුත් නෑ, නතර වෙලා ඉන්න පාරකුත් නෑ, යන පාරකුත් නෑ. මාර්ගයෙන් තොරයි. ඒ නිසා නිවනට පිය ගමනින් පා ගමනින් යන්න පුළුවන් කමක් නැහැ. ආකාශේ පදන්නත්ති සමනෝ නත්ති බාහිරේ. ආකාශේ පිය සටහන් නැහැ වගේම රහතන් වහන්සේලාගේ පිය සටහන් නැහැ මග. ආදන් වහන්සේලා වඩින මග පිය සටහන් නැහැ. ඔක වරදවා ගන්න එපා. ඒකේ පරමාර්ථකාරණේ අතයි මොඩේක් වගේ ප්‍රශ්න කරන්නේ. අඩිපාරවල හිටින් නැද්ද කියලා අය, මඩේ ගියත් හිටින් නැද්ද කියලා අය. එහෙම පරමාර්ථයක හාදන් වහන්සේලා වඩින මග පිය සටහන් නැත. පිය සටහන් නැත. ඔයත් පාරගිය පිය සටහන් තියෙනවා. පිය සටහන් තියදී යන්නේ අල්ලගෙන යන්නේ, උපාදාන කරලා යන්නේ, පොළොවට බර කරලා යන්නේ. ආදන් වහන්සේලා පොළොවට බර කරලා යන්නේ නැහැ. පොළොවට කියන්නේ මනසට, චේතනාවට බර කරලා යන්නේ. ආදන් වහන්සේලා චේතනා
නිරෝධ කරලා තියෙන්නේ. චේතෝ විමුක්ති කරලා තියෙන්නේ. ඒ නිසා චේතනාවට බර කරලා කර්ම කරන්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රියා කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඇවිදින්නේ නැහැ. ඒ නිසා රහතුන් පෞපින් කරන අය නෙමෙයි. පිටින් කියන්නේ බොහොම හොඳ දෙයක්. රහතන් වහන්සේලා යුතුයකම කරන කෙනෙක්. ඒ පෞපින් නොකරනවා කියලා කියන්නේ හිතලා නොකරන ඉන්නව නෙමෙයි, කෙරෙන්නේ. ඒ චේතෝ විමුක්තිනේ. රොබෝ යන්ත්‍රයක් පින්පව් කරනවා. එයා පින්පව් කරන්නේ නැහැනේ. සවිඥානික කෙනෙක්නේ පින්පව්. එතකොට සම්පූර්ණ නිරෝධයටපත් වුණාට පස්සේ රොබෝ යන්ත්‍රයක් වගේ නන් නෙමෙයි. නමුත් ලෝකේ සම්මුති සත්‍ය, පරමාර්ථ සත්‍ය හොඳින් දන්නා අතර නමුත් ඒ කිසිවක නොවැළි වාසය කිරීමට පුළුවන්. නෙළුම්පතක් වගේ. නමස්කාරය. එන අද වැඩසටහන අපි මෙතකින් අවසන් කරනවා.